රාවක් සෑම දෙනාටම සදාම් සැඳෑව සී බුද්ධියට හෝරාව සඳහා එකතු වී සිටින හිතවත් ආධ්‍යාත්මික මිත්‍රයනි, වඩවටත් අදහමින් දහමට දහමින් සදහමට යන ගමනකයි අප යෙදී සිටින්නේ. ගමනක් අදහමින් දහමට, දහමින් සදහමට. සරලව අදහම අධාර්මිෂ්ඨ බව නරකයි, නරක දෙයක් විදිහට කෙනෙක් නරකනම් අධාර්මිෂ්ඨයි ඒ අර්ථය ගන්නවා. ධාර්මිකයි කියන්නේ හොඳයි. මේ මතුපිට අර්ථය සාමාන්‍ය සම්මුතිය දැහැමි අදැහැමි, හොඳයි නරකයි, නරකින් හොඳට එනවා. අප සෑම දෙනාම සෑම දෙනෙක් ළඟම තියෙනවා තමන් හොඳයි කියන අදහස. ඒ වගේම නරක පිළිබඳ හැඟීමකුත් තිබෙනවා. 100%ක්ම හොඳයි කියා හිතට එකඟව කියන කෙනෙකු පිළිගන්න කෙනෙකු නැහැ. නරක, දුර්ගුණ, අත්තල යුතු පුරුදු ඇබ්බැහිවීම්, චරිත ලක්ෂණ ගැන හැම දෙනෙකුම වගේ දැනුවත්. ඒ ගැන නොදන්න තමන් 100%ක්ම ලස්සනයි, හොඳයි, කපාපු, උපදාපු මැණිකක් කියා හිතන කෙනෙක් නෑ. සාමාන්‍ය බුද්ධියක් තියෙනවා නම්, සාමාන්‍ය බුද්ධියක් තිබෙන සෑම කෙනෙකුම තමන් ළඟ අහිතකර අකුණ තිබෙන බව දන්නවා. එහෙම දැනගෙන හිටියත් ඒවත් තියන් ඉන්නවා. සමහර විට අත්හරිනවා. තබාගෙන හිටියත් අත්හැරියත් හොඳයි කියන හැඟීමක් තියෙනවා. තමන් හොඳ කෙනෙක්, හුඟක් හොඳ කෙනෙක් කියන හැඟීම තිබෙනවා. ඒ වරදකුත් නැහැ. ඉතින් හොඳක් තියෙනවා. කා ළඟද හොඳ නැත්තේ? කා ළඟද නරක නැත්තේ? හොඳ නරක 50-50 නොවුනට අඩු වැඩි වශයෙන් කා ළඟත් තිබෙනවා. දහම අදහම කියන්නේ මේ හොඳට සහ නරකට නම් ඒ තියෙන නපුර නරක හඳුනාගෙන එතනින් ඉවත් වී හොඳ තියෙන තැනකට හිතේම විඥානයේම හොඳ චෛතසික වලට සමීප වීම හොඳ ගමනක්, ලස්සන ගමනක්. එයට දහම කියන්න පුළුවන්. දහමින් දහමට එනවා. නරකින් හොඳට එනවා. පවින් පිනට එනවා. එතන නැවතුම් පොලක් නොවේ. පින කියන්නේ නැවතිය යුතු ස්ථානයක් නොවේ. සදහටම එතන ඉන්න බෑ කාටවත්. පින ඇතුලේ, පුණ්‍ය කර්ම ඇතුලේ, පුණ්‍ය විපාක ඇතුලේ, හොඳ ඇතුලේ සදහටම කෙනෙකුට ඉන්න බෑ. නිරෝගිකම ඇතුලේ, කීර්තිය ඇතුලේ, මේ කිසි දෙයක් තුල කෙනෙකුට සදහටම ඉන්න බෑ. එම නිසා දහම කියන්නේ නැවතිය හැකි සදාකාලික නවාතැන් පොළක් නොවේ. අදහම සාමාන්‍යයෙන දහම කියන්නේ මේ මහ ගෙදර වගේ කියා. කොහි ගියත් ආපහු එන තැන. පෘථග්ජන කෙනෙක්, සාමාන්‍ය කෙනෙක්, මනස නොවැඩූ කෙනෙකු මනස පිළිබඳ හරිහමං යථාවබෝධයක් නැති කෙනෙකු කොයි තැනට ගියත් උපමන කාලයක් ඒ ලස්සන හොඳ තැන්වල හිටියත් නැවත නිරායාසයෙන්ම කැරකී ආපසු පැමිණෙන තැන තමයි අදහම. දහමට යනවා. ධාර්මිකව ජීවත් වෙනවා. එයින් තමනුත් සැප විඳිනවා, අන් අයට සැප ලබා දෙනවා. නමුත් එතන දහම කිසි කෙනෙකු තමා තුළ සදහටම රඳවගන්නේ නැහැ. කිසිම අයකු. ටික කාලයයි දහම හැම දෙනාටම නමා තැන් පොලක් වෙන්නේ, ලැබුම් හලක් වෙන්නේ. දහම යන්න කියූ දවසට යන්න වෙන්නේ අදහමට. යැවෙන්නේ අදහමට. මේ බොහොම කෙටි කාලයක් ඇතුළෙත් හිතවතුනි මේ ගමනාගමනය ඕනෑම කෙනෙකුට අත්දකින්න පුළුවන් තමා තුළින්ම. ඉතාම කෙටි කාලයක් ඇතුළේ දහමට යනවා, වෙර වීර්ය දාගෙන දැහැමින් ජීවත් වෙනවා. නමුත් සුළු අතපසු වීමකින් බලන්න අර අදහමට වැටෙන හැටි, ඒ අදහම ඇතුලේ හිතන හැටි, අධාර්මිකව කතා කරන හැටි, ජීවත් වෙන හැටි, සැලසුම් හදන හැටි. ඉතින් සමහර විට තමන්ටම අදහගන්න බෑ මේ මමද කියලා. මේ තමා ධර්මතාව. කුමක්ද අදහමට වඩා දහම හොඳයි, අදහම අපායක්, ගිනි ගොඩක් ඇත්ත, ඒ නිසා එතනින් වහවහා නික්මිය යුතුයි, වහවහා අත්හල යුතුයි. කතා දෙකක් නෑ. අදහම යනු දෙවරක් නොසිතා අත්හල යුතු දෙයක්. අධාර්මික සිතිවිලි, අධාර්මික කල්පනා, අධාර්මික සැලසුම්, අධාර්මික කතාබහ, අධාර්මික හැසිරි වහවහාම හඳුනාගෙන අත්හල යුතුයි. අත් නොහැරියොත් වෙන්නේ ඒ අදහම ඇතුලේ තමන් මුල්ලදින්න පටන් ගන්නවා. මුල්ලදින්න මුල් ඇද්දොත් හරි අපහසුයි ගලවගන්ට. කාගේ හරි උදව්වක් ඕනේ උදුරගන්ට. උදුරලා දාන්න, තමන් එතනින් උදුරලා ගන්න තනියම බැරි වෙනවා. ඉතින් එහෙම අදහම තුල මුල් බැසගත් යමෙකුව, යමක්ව එතනින් උදුරලා එළියට ගන්න හැකි ඒ ශක්තිය තියෙන, ඒ ඕනෙකම තියෙන, ඒ කරුණාව, දයාව, ආදරේ තියෙන මිත්‍රයන් බොහොම දුර්ලභයි. එහෙමයි මුණ ගැහෙන්නේ බොහොම කලාතුරකින්. එම නිසා එබඳු අයකු පැමිණෙන තුරු සමහර විට ඔහේ ඉන්ට වෙනවා, ඉන්ට වෙනවා, ඉන්ට වෙනවා. ඉරවල් හඳවල් පායනවා, බහිනවා, බහිනවා, පාය පායනවා. අර අදහම තුල තමා ඉන්ට වෙන්නේ. එනිසා මේ තව කෙනෙකු ඇවිත් එතනින් අපිට අත දීලා ඉහළට ඇදලා ගන්න තරමටම එරෙන්න කලින් අපිට තනිවම අපේම ශක්තියෙන්, තමන්ගෙම ස්වශක්තියෙන් එළියට පැනගන්න පුළුවන් වෙලාවේ එළියට පනින්න ඕන. දෙපාරක් හිතන්නේ නැතුව. දෙවෙනි පාර හිතනකොට සමහර විට මුලක් ඇදිලා ටිකක් ඇටුවම් බැහැලා තියෙන්න පුළුවන්. එසේ අපහසුවෙන් නමුත් ලොකු වීරියකින් අදහමින් දහමට යා යුතු වෙනවා අනිවාර්යයෙන්ම. මේ හොඳයි. දැන් දහම හොඳයි. දැහැමි ජීවිතේ හරි හොඳයි. තමන්ට ලොකු කරදරයකුත් නැහැ. අනිත්‍යයට කරදරයක් කරන්නෙත් නැහැ. හොඳ සිතිවිලි, හොඳ කතාබහ, හොඳ ක්‍රියා, සත්පුරුෂකම්, යහපත් ගතිගුණ මේ සියල්ල සමග බොහොම සුඛෝපභෝගී ජීවිතයක් කෙනෙකුට ගත කරන්න පුළුවන්. දහම සුඛෝපභෝගී ජීවිතයකට පාර කපනවා. අදහම හරිම දුක්ඛදායක ජීවිතයකට. කායික පැත්තෙන් වගේම මානසික විදියට. ඉන් දහම ඒ විරුද්ධ පැත්ත. කායිකව හා මානසිකව බොහෝම සුවදායක ජීවිතයකට, සුඛෝපභෝගී ජීවිතයකට උපකාර කරනවා දහම. එසේ සිටින විට එබඳු සුවදායක ජීවිතයක කරදරකම් කටලු නැති, නැතිනම් අඩු, ලෙඩ රෝග අඩු නැති, කවුරුත් හොඳ හිතින් කතා කරන, සැප දුක් විමසන, සොයා බලන, උදව් කරන, හිතූ පැතූ දේ කරගන්නට අවශ්‍ය ධනය, බලය, ශක්තිය තිබෙන එබඳු තැනකට දහම කෙනෙකුව ගෙනෑවහම වශී වෙනවා. සාමාන්‍ය හිතක් මෝහණයට පත් වෙනවා. අදහමට මෝහණය වෙන්නේ නැහැ. අදහමට ඇබ්බැහි වෙනවා. දහමට මෝහණය වෙනවා. දහමට ඇබ්බැහි වෙන්නේ නැහැ. දහමේදි සිදුවෙන්නේ එහි තිබෙන සුන්දරත්වයට, එහි තිබෙන ආකර්ෂණයට, විචිත්‍රත්වයට ඇදිලා ගිහිල්ලා වශී වෙනවා, මෝහණය වෙනවා. මේ කාරණා දෙක වෙන්කර අන්න දකින්න, ඒ විචාර බුද්ධිය තිබෙන විට වෙන් කරලා දකින්න පුළුවන් නරකට, නපුරට ඇබ්බැහි වෙනවා. ඇබ්බැහි වීම ගත්තොත් ඒ සියල්ල අඩු වැඩි වශයෙන් අදහමට තමයි ඇබ්බැහි වෙන්නේ. දහමට ඇබ්බැහි වීමක් නැහැ. නමුත් දහමට මේ ඇදී යන ගතියක්, කාන්දමකට ඇදිලා යනවා වගේ වශී වෙන ගතිය, මෝහණීය වෙන ගතියක් තිබෙනවා. හොඳට නරකට ඇබ්බැහි වෙනවා, හොඳට වශී වෙනවා. මේ වශී වුණහම, මෝහණීය වුණහම ඇත්ත පේන්නේ නැහැ. කුමක්ද ඇත්ත? මෙය తాවකාලික අත්දැකීමක් බව, తాවකාලික ලැබුම් පලක් බව පෙනෙන්නේ නැහැ. අදහමේ සිටින විට මේ తాවකාලික බව දැනෙනවා. කොහොම හරි මේව අතාරින්න ඕනේ. කවදා හරි අතාරින්න ඕනේ. කවදා හරි හොඳ කෙනෙකු වෙන්නට ඕනේ. මේ සිටිවිල්ල හැම අධාර්මික සිතකම විටින් විට පහළ වෙනවා. කිසිදු අධාර්මික සිතක් නැහැ හොඳ කෙනෙකු වෙන්නට ඕනේ. කවදා හරි මේ නරක නපුර අත්හරින්න ඕනේ. එහෙම අත්හල කෙනෙකු වෙන්න ඕනේ කියන ඕනකම පහළ නොවුණු කිසිම අධැහැමි සිතක් නැහැ. හැම අධැහැමි සිතකම මේ හීනේ තියෙනවා. ඒ හැම අධැහැමි සිතක්ම මේ හීනේ දකිනවා. ඉන් తాවකාලික බව එතන පේනවා. මේ తాවකාලික කරගන්න ඕන, පුළුවන්, කවදා හරි පුළුවන්, අද බැරි වුණත්, අද ඕන නැති වුණත්, හිත හරි අවුරුදු 10කින් 15කින් හරි කවදා හරි හොඳ කෙනෙකු වෙනවා වෙන්න පුළුවන්. හැබැයි හොඳ කෙනෙකු වුණාම එතන නැවතීමක් වගේ තමයි පේන්නේ. මෝහණය වී නිසා වෙනස් වෙන්න ඕනේ, මේ වෙනස් වෙන තැන නැති වෙන දෙයක්. මේ හොඳකම, මේ යහපත, මේ සුන්දරත්වය, සුඛෝපභෝගී බව, සැප සියල්ලම අහිමි වෙන්නට පුළුවන්. අහිමි වුණු වෙලා මොහොතක නැවත වැටෙන්නේ අදහමට කියන කාරණේ අමතක වෙනවා. අමතක කරවනවා. දහම එය අමතක කරවනවා. හොඳ සැප දුක අමතක කරවනවා. අමතක වුණාට එය සිදු නොවී තියෙන්නේ නැහැ. අමතක වෙන්න පුළුවන් බොහෝ දේ. බෙහෙත් ගන්න අමතක වෙන්න පුළුවන්. අමතක වුණා කියලා ලෙඩේ සනීප වෙන්නේ නැහැනේ. රෝගේ නැවත උත්සන්න නොවී තියෙන්නේ නැහැ බෙහෙත ගන්න අමතක වුණා කියලා. සමහර විට අඳුර නැති කරගන්න පහනක්, ආලෝකයක් හොයාගන්න, හදාගන්න අවශ්‍යයි අන්ධකාරයේ එන්න කලින්. අන්ධකාරයේ පැමිණෙන්නට කලින් විදුලි පන්දමක් හරි ඉටිපන්දමක් හරි පොල්තෙල් පහනක්, ලන්තෑරුමක්, කුමක් හෝ සොයාගෙන ළඟ තියාගන්න ඕනේ. ඒ අමතක වෙන්න පුළුවන්. අමතක වුණා කියා අඳුර නෑ විදිහින් තියන්නේ. අඳුර අපින් අහන්නේ ඔබ ලෑස්තිද අන්ධකාරයට මුහුණ දෙන්න? අන්ධකාරයේ ජීවත් වෙන්න ඔබ ලෑස්තිද? සූදානම් වීද සිටින්නේ කියා කවදාවත් අපින් අහලා තියෙනවද? හැන්දෑවක්, රාත්‍රියක්, අමාවක එහෙම අපින් අහලා අපි ඔව් කිව්වොත්, ආව් අපි ලෑස්ති, අතේ විදුලි පන්දමක් තිබෙනවා, ගිනි පෙට්ටියක් තිබෙනවා, ඉටි පන්දමක් තිබෙනවා, ලන්තෑරුමක් තිබෙනවා, ආ එහෙනම් මම එන්නම් කියා එහෙම අඳුර එන්නේ නැහැ. අඳුර අපිත් එක්ක කිසිම සංවේදනයක් කරන්නේ නැහැ. ආයිතු වෙලාවට, පැමිණියේතු වෙලාවට අන්ධකාරය පැමිණිලා සියල්ල අඳුරින් වෙලා ගන්නවා. අමතක වුණා කියන කාරණය කිව්වට අඳුර අඳුරේම හිනා වෙයි. අඳුර අඩු කරලා, ආ එහෙනම් පහනක් හොයන් එනකල් මම ටිකක් එළියට වෙලා ඉන්නම් කියා එහෙම කීමක් නැහැ. එහෙම ධර්මතාවයක් මෙතන නැහැ. අමතක වීම නිදහසට කරුණක් නොවේයි. කොතැනකටවත් කිසිම දෙයකට අමතක වීම නිදහසට කාරණයක් නොවේ. සමහර විට සම්බන්ධතාවලදී, ගනුදෙනුවලදී අමතක වුණාද කමක් නැහැ, හෙට අරගෙන එන්න එහෙම කියන්න පුළුවන්. නමුත් මේ ධර්මතා සමග කරන ගනුදෙනුවේදී කිසිම ධර්මතාවයක් කෙනෙකුගෙන් අහන්නේ ඔබට සිහි කල්පනාව තියෙනවද? සිහි කල්පනාව තියෙනවද නැද්ද? සීකල්පනාව නැත්තම් අහිනය ඇති කරගෙන එනකල් මම තමා වෙන්නම් නෑ. කිසිම ධර්මතාවක් අපට එබඳු අනුකම්පාවක් දක්වන්නේ නෑ. මේ වෙනස හඳුනා ගන්නට ඕන. මේ සියල්ලම සිදු කරන්නේ කවුරු හරි කෙනෙකු නම් අන්න අනුකම්පාවක් ලැබෙයි. රාත්‍රිය උදා කරන්නේ, කරුවල ඇති කරන්නේ, ඉර හංගන්නේ, මේ සියල්ල කරන්නේ කවුරු හරි කෙනෙකු නම්, පුද්ගලයෙකු නම්, හිතක් තියෙන, හදක් තිබෙන, උණු වෙන, එබඳු ස්වභාවයක් නම්, ජීවියෙක් නම් මේ සියල්ල කරන්නේ. අමතක වුණොත් පළවෙනි වතාවට සමාව දෙන්නම් කියා ඒ ධර්මතා, ඒ ස්වභාවයන් ඇතිවීම වලක්වන්නට පුළුවන්. නමුත් මෙතන එහෙම කෙනෙකු නැහැ. මේ සියල්ල පරිපාලනය කරන, නිර්මාණය කරන, හසුරවන, කාලසටහන් හදන කෙනෙකු නැහැ. තිබෙන්නේ ධර්මතා. ඇවිදින විට පයිලිස් සුරොත් බිමට වැටෙනවා. වෙන කොහේටවත් වැටෙන්නේ නැහැ. ඉහළට, වමට, දකුණට, නැගෙනහිරට, බස්නාහිරට නැහැ. බිමටමයි වැටෙන්නේ. ඉතින් එහෙම වෙන්නේ ධර්මතාවක් නිසා. පොළොවට තියෙන ඇදීම නිසා. එතනදී ඒ ධර්මතාවයට අප කීවොත් ගුරුත්වාකර්ෂණයට කතා කරලා අනේ සමා වෙන්න මට පොඩි වැරදීමක් වුණා, මම බලන්නේ නැතුව මේ බුරුල් තැනක පා තැබුවේ, ලිස්සන තැනකට අඩිය තිබ්බේ, මේ කෙහෙල්ලට අඩිය තිබ්බේ බලන්නේ නැතුව මට සීකල්පනාව තිබුණේ නෑ. ඒ නිසා මේ වතාවට මාව බිම වට්ටන්න එපා. දැන් මෙහෙම පුළුවන්ද ගනුදෙනුවක් කරන්න ගුරුත්වාකර්ෂණයත් එක්ක හෝ වෙන ඕනෑම ධර්මතාවක් එක්ක? මට අමතක වෙලා තමයි මේ රත්තුණු දේ ඇල්ලුවේ, සිහිය නැතුව ඇල්ලුවේ. එනිසා මේ වතාවට පුච්චන්න එපා. පුළුවන් ද ගින්දරත් එක්ක රත්තුණු දෙයක් ස්පර්ශ කළාම පිච්චෙනවා කියන ධර්මතාවත් සමග එබඳු බේරුම් කිරීමක්, නෙගෝෂියේෂන් එකක් කරන්න පුළුවන්? කරන්න බෑ. ඉතින් අපි උත්සාහ කරනවා, හිතින් හදනවා, කටින් උත්සාහ කරනවා, කියනවා, යදිනවා, පුළුවන් හැමදේම කරනවා. නමුත් ඒ ඔක්කොම හරියනවා හිතක් හදක් තිබෙන කෙනෙකු සමග නම්. මිනිස්සෙකුම වෙන්න ඕනේ, සතෙක් වුණත්, අමනුෂ්‍යෙක් වුණත්, දෙවියෙක්, බ්‍රහ්මෙක් වුණත් හිතක් හදක් තියෙන නිසා සමහරට අපේ ඉල්ලීමට කන් දීලා උදව්වක් කරයි. නමුත් ධර්මතා ගත්තොත් මේවට හිතක් පපුවක් නැහැ. කිසිම ධර්මතාවකට හිතක් පපුවක් නැහැ. ඒ නිසා මේ අනේ මට අමතක වුණා, මම ලෑස්ති වෙලා හිටියේ නැහැ. දැන් වහිනකොට බොහොම කලාතුරකින්, මේ කලාතුරකින් නෙමෙයි, කාලෙකින් අද වැස්සම හිට. ඉතින් එහෙනම් වැස්සක් බලාපොරොත්තු වෙන් හිටියේ නැහනේ. මේ සමහර විට මැදදී දෙමෙන්ට පුළුවන්. කුඩයක් වැහි කබායක් අතේ නැති නිසා. ඉතින්ද කිව්වොත් මේ මෙච්චර දවස් වැස්සේ නැහැ, වහින්ට තිබුණෙත් නැහැ. ඒ නිසා මේ කුඩයක් ගෙනෑවේ නැහැ. දෙමන්ට එපා. දැන් මෙහෙම කිව්වට කියන්න පුළුවන්. අයියෙම කියන්න පුළුවන් කෑ ගහලා. නමුත් වැස්සට ඇහෙන්නේ නැහැ. කිසිම වැහි වලාකුලකට ඇහෙන්නේත් නැහැ. ඇහුණට වැස්ස මොහොතකට නවත්තලා හෙවණකට යනතුරු, වහලයක් ඇතුළට යනතුරු තමා කරන්නේ නැහැ වැස්ස. මේ ධර්මතාත් සමග තමා ගනුදෙනු කරන්නේ ඇත්තටම. ඒ බව අප නොදන්න නිසා තමා අප දුක් විඳින්නේ. මේ ධර්මතා සමග තමා හැම මොහොතකම ගනුදෙනුවක් කරන්නේ. ගනුදෙනුවක් කරනවා, ජීවත් වීම කියන්නේ ගනුදෙනුවක්. ඒ ගනුදෙනුව කරන්නේ ධර්මතා සමග. පුද්ගලයෙක් එක්ක ගනුදෙනු කරත් ඒ පුද්ගලයා කියන්නේ ධර්මතා ටිකක්. ඒ ධර්මතා වලට හිතක් පපුවක් නැහැ. හොඳක් නරකකුත් නෑ ධර්මතාවලට. කිසිම ධර්මතාවක් අනුකම්පාව දක්වන්නේ නෑ. ඒ නිසා අනුකම්පාව නොදක්වන නිසා කියන්න බෑ ධර්මතා නපුරුයි කියලා. ඒ නපුරක් නොවේයි. ගුරුත්වාකර්ෂණේ නපුරක් නෑනේ. ඒක නපුරුයි කියන්න බෑනේ. පත්තුණු යමක් ස්පර්ශ කළාම පුච්චනවා කියන එක නපුරු දෙයක්, මහා කාරුණික දෙයක් කියන්න බෑ. මේ සිහි කල්පනාව නැතිකම, සිහි බුද්ධිය නැතිකම නිසා ධර්මතාවලින් අපි පුච්ච ගන්නවා. ධර්මතා වලින් අප දියබත් වෙනවා, තෙමෙනවා, ලිස්සල වැටෙනවා. මේ සියල්ල වෙන්නේ සිහි කල්පනාව නැතිකම නිසා, සිහි බුද්ධිය නොමැතිකම නිසා. හිතවතුනි, දහමින් ලොකු සැනසිල්ලක් ලැබෙන විට, යහපත් සිතිවිලි වලින්, යහපත් කතාබහෙන්, යහපත් කල්කිරියාවෙන් ලොකු සුවයක් ලැබෙන විට දුක අමතක වෙනවා. අදහම අමතක වෙලා යන. අමතක වුණා කියා අදහම නැති වෙන්නේ නැහැ. තව විදිහකට කීවොත්, පව් කරන්න තියෙන හැකියාව නැති වෙන්නේ නැහැ. පින් කරලා ඒ පිනේ විපාක විදිහට තාම සුඛෝපභෝගී ජීවිතයක් හැම පැත්තෙම කෙනෙකුට ලැබෙන්න පුළුවන්. දැන් ඉන්නෙත් හොඳින්, විඳින්නෙත් සැප. ඒ එසේ වුවත් පවක් කෙරෙන්න පුළුවන් හැකියාව නැති වෙලා නැහැ. ඒ හැකියාව බලාගෙන ඉන්නවා. කොයි වෙලේද බුරුලක් ලැබෙන්නේ? ලැබුණු ගමන්ම එයා ක්‍රියාත්මක වෙනවා. ඒ ධර්මතාව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. මේ දෙන්න එකට ඉන්නේ. දහමයි අදහමයි එකට ඉන්නේ. හරියට කාසියක දෙපැත්ත වගේ. එක පැත්තක අපාය, අනිත් පැත්තේ එය. ස්වර්ග පැත්ත වැටිලා තියෙන තුරු හොඳයි. එයින් කියවෙන්නේ නිරය ඇත්ත කාසියෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා කියලා. ඒ පැත්ත පෙරලෙන්න පුළුවන්. කොයි වෙලේ පෙරලෙයිද දන්නේ. පෙරලුනහම නැවත හිටපු තැනට යන්න වෙනවාමයි. ඒ නිසා තමා හිතවතුනි මේ දහමින් සදහමට එන්න කියන පණිවිඩේ දී තිබෙන්නේ අපට. දහම නවතින්න සුදුසු තැනක් නොවේ. නමුත් මේ ගමනේදී මේ ගමන පහසුවෙන් යන්න හොඳ වාහනයක් තමයි දහම කියන්නේ. දහම කියන්නේ හොඳ වාහනයක්. අදහම අත්හරින්න ඕන දෙයක්. අදහම අනිවාර්යයෙන්ම අත්හරින්න ඕන දෙයක්. හැබැයි කවුරුවත් කියන නිසා නොවේ. තේරුම් අරගෙන විචාර බුද්ධියෙන් එහි තිබෙන භයානකකම, ඇබ්බැහි වෙන ගතිය හොඳින් තේරුම් අරගෙන ඇබ්බැහි වෙන්න කලින් අදහම අත්හැර යුතුමයි. යුතුමයි කියා මා කියන නිසා නොවේ. අත්හරින්නට ඕනේ එහි තිබෙන වියරු බව හඳුනාගෙන. දැන් කෙනෙකු වරදක් කියන දෙයක්, පවක් කියන දෙයක් විහිළුවට කරන්න පුළුවන්. බලන්න, කරලා බලන්න කියලා කරන්න පුළුවන්. නමුත් එතන තියෙනවා අවදානම. කුමක්ද? ඇබ්බැහි වෙන්න පුළුවන් ගතිය. මේ තමයි අදහමේ ධර්මතාව. ඒක ඇබ්බැහි කරවන. ඉතින් අදහමට ඇබ්බැහි වෙන්න කීවාරයක් එය කළ යුතුද නැද්ද කියලා එහෙම නිශ්චිත ඉලක්කමක් නැහැ. ඕනෑම අයහපත් සිතිවිල්ලක්, ක්‍රියාවක්, හැසිරීමක් කෙනෙකුට ඇබ්බැහි වෙන්න ඒ සිතිවිල්ල කීවාරයක් හිතුවොත්, අපි හිතමු එහෙම නිශ්චිත නියතයක් තිබෙනවා කියලා. 25 වතාවක්. එහෙනම් 24 වෙනි වතාවත් කරලා අත්හරින්න පුළුවන්. නොකර ඉන්න පුළුවන් නේ, හැබැයි වෙන්නේ 25 වෙනි වතාවෙනි. නමුත් එහෙම හිතවතුනි, එහෙම නියතයක් පළවෙනි වතාවෙම අබ්බැහි වෙන්නත් පුළුවන්. දෙවෙනි වතාවෙත් අබ්බැහි වෙන්නත් පුළුවන්. ඒ නිසා පළවෙනි වතාවෙත් නොකර ඉඳීම තමයි හොඳම දේ අදහම. හැබැයි කොයි වෙලේ හරි දැනගත්තොත් මේ අධාර්මිකයි කියා මේ කතාව හැසිරීම සිටිවිල්ල කල්පනාව ඒතනින්ම අතහරින්න. පුළුවන් උත්තරීන වීර්යය අප ගත යුතුයි ඒතනින්ම අතහරින්න. මොකද වැඩි වෙන්න නැවත නැවත කිරීම තුළ ඒට ඇබ්බැහි වෙනවා. ඉතින් එතනින් එළියට එන්න තියෙන හොඳම පහසුම සෝපානිය තමයි දහම. දහමට එන්න. ධාර්මිකව ජීවත් වෙන්න. එහෙම ජීවත් වීම තුළ අර ඇබ්බැහි වීම බොහෝමකින් ගැලවෙන්න පුළුවන්. ඒ ගැලවුණාම හරි නිදහසක් කෙනෙකුට ලැබෙනවා, හරි සතුටක් සැපක් ලැබෙනවා, සමාජයේ පැත්තෙනුත් හොඳයි, හෘද සාක්ෂියටත් එකඟයි. එතන තිබෙන අවදානම තමයි මුලා වෙන ගතිය. මුලා වීමක් තිබෙනවා, රැවටීමක් තිබෙනවා. මේ සදාකාලික නැවතුම්පලක් කිය. ඒ නිසා තමයි අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ දේශනේ කියන්නේ දහමත් අත්හළ යුතු දෙයක්. නම් අදහම ගැන කවර කතාද? දහමත් අත්හළ යුතු නම් අදහම ගැන කවර කතාද? හිතවතුනි, එනිසා තමයි සදහම ගැන සදහම කියන මාර්ගය හඳුන්වා දී තිබෙන්නේ. සද්ධර්මය. සද්ධර්මය කියන්නේ මේ ධර්මතා අවබෝධ කරගනි. ධර්මතා තේරුම් ගනි. ධර්මතා අනාවරණය කරගනි. ඒ හරහා අදහමිනුත් දහමිනුත් දෙකෙන්ම කෙනෙකුට එතර වෙන්නට පුළුවන්. ඇබ්බැහි වීම ලිනුත් වශී වීම මෝහණය වීම මේ දෙකෙන්ම නිදහස් වෙන්න තමයි සදහම තිබෙන්නේ. සදහම කියන්නේ එතර වීම. එතර වීම කාරණා දෙකකින්. මොනවද ඒ කාරණා දෙක? ඇබ්බැහි වෙන ධර්මතාවේනුත් අයින් වෙන්න පුළුවනි. වශී වෙන, මුලා වෙන, මෝහණය වෙන ධර්මතාවේනුත් ඉවත් වෙන්න පුළුවනි. නරකට ඇබ්බැහි වෙන ස්වභාවේනුත් හොඳකට රැවටෙන ස්වභාවේනුත් මේ ස්වභාවයන් දෙකෙන්ම අයින් වෙන්න, ගැලවෙන්න, නිදහස් වෙන්න හැකි. සිහිබුද්ධිය යම් පමණකට හෝ තිබෙනවා නම් සිහිබුද්ධියට සාපේක්ෂයි ඇබ්බැහි වීම වලින් නිදහස් වීමත් දහමට මුලා නොවි සිටීමත්. යම් පමණකට සිහිබුද්ධිය තිබෙනවද ඒ පමණට මේ නිදහස අත්දකින්න පුළුවන්. යම් පමණකට සිහිබුද්ධිය නැද්ද ඒ පමණට නැවත නැවත ඇබ්බැහි වීම ඇතුලේ, පුරුදු ඇතුලේ එරෙනවා. සහ හොඳක් සැපක් ලැබෙන විට ඒට රැවටෙනවා. දැන් සියල්ල හරි, මම හොඳ කෙනෙක් කියන ඒ මුලාව ඇති වෙනවා. ඒ මොහොතට හොඳ වෙන්න පුළුවනි. නමුත් කැරකිලා හිටිය තැනටම ආපහු වැටෙන්න ඉඩ තිබෙන බව අමතක වෙනවා. සිහිබුද්ධිය නැති තැනක අමතක වීම තමයි සිදුවෙන්නේ. අමතක වුණු සැනින් ලිස්සල වැටෙනවා. එම නිසා හිතවතුනි, තිබෙන එකම සරණ තමා සීබුද්ධිය. සීබුද්ධිය යම් පමණකට හදාගන්න පුළුවන් නම් විචාර බුද්ධියෙන් ඒ ප්‍රමාණයට අපට මේ උගුලු දෙකෙන්ම මේ උගුල් දෙකෙන්ම ගැලවෙන්න පුළුවන්. මේ දෙකම උගුල් සංසාරේ නැමැති කූඩුවට අහුවෙන උගුල් දෙක තමා දහමයි අදහමයි. සදහම අපට ඇරයුම් කරනවා එන්න අවබෝධය කරා, අවබෝධය කරා. කෙනෙකු නැවත නැවත අයහපත කරන්නේ ඇබ්බැහි වීම. හොඳ ඇතුලේ කෙනෙකු නිද්‍රාගත වෙන්නේ රැවටීම නිසා. මේ දෙක වෙනුවට එන්න අවබෝධයට. අවබෝධයෙන් ජීවත් වීමට. ඒ දර්ශනයත් එක්ක හිතවතුනි අපි භවනානු යෝගී වෙමු ටික වෙලාවකට. මෙතෙක් වේලා ඇසුණු කාරණා තේරුම් ගියේ කෙසේද? තේරුම් ගත්තේ කොහොමද? එයින් කිසියම් නිගමනයකට එළඹියා නම් ඒ නිගමනයේ කුමක් ඒ ගැන ස්වාබලීම කරමු. ඇසුණු ඇසුණු කාරණා ඒවා තේරුම් ගත් ආකාරය හා පැමිණි නිගමන ගත් තීරණ හොඳින් හඳුනාගෙන ඒවා පැත්තකින් තියන්න. එහුනේ මොනවද? කොහොමද තේරුම් ගත්තේ? ඒ මත පැමිණි නිගමන මොනවද? මේ සියල්ල හඳුනාගෙන පැත්තකින් තියන්න. පසෙක තබා දැන් තමන්ටම අවධානය යොමු කර බලන්න ඇබ්බැහි වීම කියන්නේ මොනවද? එබඳු ඇබ්බැහි වීම තිබෙනවද? මොනවද? අත්තරින්න මොනතරම් වෙහෙසුනාද? ඇයිද බැරි වුනේ? ලොකු මාතෘකාවක්, නමුත් සරලව ඒ ගැන ටිකක් මෙනෙහි කර බලන්න. මොනවද තිබෙන බැහැවීම්? ඊ වාරයක් ඒ දේවල් අත්තරින්න තීරණය කළාද? උත්සාහ කළාද? පුළුවන් වුණාද? බැරි නම් ඇයි බැරි වුනේ? එසේම සචිත්තේ තමසිතෙහි හෝ බාහිර සිතක තවත් කෙනෙකුගේ දකින පෙනෙන හොඳක් ලස්සනක් සුන්දරත්වයක් යහපතක් මතක් කරගන්න බාහිර කායික ලස්සනකට වඩා තමන්ගෙම තිබෙන යහගුණයක් නැතිනම් තව කෙනෙකුගේ දකින යහගුණයක් හිතේ ලස්සනක් බලන්න මනතරං ඉක්මනට ආකර්ෂණය වෙනවද ඇදී යනවද වශී වෙනවද මුලා වෙනවද යහපත හොඳ නැති නොවන දෙයක් දිගටම තිබෙන දෙයක් එබඳු අන්ධවීමක් නිතැතින්ම සිදුවෙන හැටි දකින්නට තරම් සිහිබුද්ධියක් තේරුම් ගන්නට තරම් විචාර බුද්ධියක් ඇති කරගනිමු. අවදි වුණු කිසියම් මනකට ඇහැරුණු සිහිබුද්ධියක් සමග හිතවතුනේ සාකච්ඡාවට එන්න.
මේ ප්‍රශ්නේ දහම අතහරින්න ඕනේ කීවහම මේ හොඳ ගතිගුණ අතහරින්න.
සරි ප්‍රශ්නේ පැහැදිලිව ඇහුන්නේ.
ඔව් ප්‍රශ්නේ තමයි මේ ඒ ප්‍රශ්නේ මෙහෙම මා සංක්ෂිප්ත කරන්නම්. දහම අත්හරින්න කියන්නේ අප ළඟ තිබෙන හොඳ ගතිගුණ අත්හරින්න කියන එක. ඒ හොඳ ප්‍රශ්නයන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන ගමන්ම සියුම් තර්කයකුත් ඉදිරිපත් කළා. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ අප දන්න විදිහට මේ සියලුම හොඳ ගතිගුණවල උපරිම උන්වහන්සේ ළඟ සියලුම හොඳ ගතිගුණ තිබුණා. ඒතර මොකද්ද මේ දහම අතහරින්ද කියන්නේ? ඔ මෙතන අතහරින්ද තියෙන්නේ දහම පිළිබඳ අපේ තියෙන මුලාව. ඒ මුලාවයි අතහරින්න ඕනේ. බැහැවීම අතහරින්න. බැහැවීම වලින් එළියට එන්න. ඒ වගේම දහමට අපි රැවටෙනවා. ඒ රැවටීම තමයි අතහරින්න ඕනේ. ඒ රැවටීමෙන් තමයි එළියට එන්න ඕනේ. ඉතින් රැවටින විදිහ තමයි මේ අපි ළඟ තියෙන හොඳ ගතිගුණයක් එක්ක අපි හිතනවා මේක හැමදාම තියෙයි. ඒ හොඳ ඒ නැති වෙයි කියන හිතෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් හැබැයි නරක ගතිගුණයක් තිබ්බොත් ඒ නැති කරගන්න ඕනේ කියලා හිතනවා. අනිච්ච එතෙන්ට අපි ගේනවා කොහොම හරි මට නැති කරගන්න පුළුවන් කියලා. නමුත් අප ළඟ තිබෙන ධාර්මික ගති, ග්‍රහමික ගති ගැන හිතෙන්නේ නැහැ මේවා නැති වෙයි කියලා. දවසක අධාර්මිෂ්ඨ කෙනෙකු වෙයි කියලා හිතෙන්නේ නැහැ. ඒ හිතෙන්නේ නැත්තේ එතන රැවටීමක් තිබෙනවා, මුලා වීමක් තිබෙනවා. නමුත් ධර්මතාව තමයි එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙනවා. කිසිම හොඳ ගතිගුණයකට බෑ නරකක් කෙරෙන්න තියෙන හැකියාව නැති කරලා ගන්න. හොඳ ගතිගුණ ඕන තරම් තියෙනවා. ඒවා පුහුණු කරන්නත් ඕනේ, දියුණු කරගන්නත් ඕනේ, ජීවිතයේ අංග බවට පත් කරගන්නත් ඕනේ. නමුත් හොඳට බෑ, කිසිම හොඳකට බෑ කෙනෙකු වතින් නරකක් වෙන්න තියෙන ඉඩ හැකියාව නැති කරලා දාන්න. ඒ හැකියාව යට වෙනවා, යටින් තියෙනවා. ඉඩක් අවස්ථාවක් ලැබුණු ගමන්ම ඒ නරකක් වෙන්න පුළුවන්, අයහපතක් කෙරෙන්න පුළුවන්. ඒ ස්වභාවයේ ක්‍රියාත්මක වෙනවා. මේ කවදා වෙයිද, කොතනදී වෙයිද, කොපමණ කාලෙකින් වෙයිද, ඒ එපමණ වැදගත් නෑ. කවදා හරි එහෙම වෙන්න ඉඩ තියෙනවා. මෙන්න මේ රැවටීම, මේ නොදන්නකම තමයි අඳුරගන්නට ඕනේ. මේ ගමනේ, සංසාර ගමනේ දිගටම යන්නේ නරකට ඇබ්බැහිවීම නිසා, හොඳට රැවටීම නිසා. පැහැදිලිද?
නිරුවන් සරණයි ගුරුතුමනි.
ඔව්.
සබ්බපාපස්සකරණං කියන ගාථාවත් එතෙන්ට සම්බන්ධයක් තියෙනව නේද?
ඔව් සම්බන්ධ කරලා කියන්නේ.
ඒ කියන්නේ
සම්බන්ධ වෙන්නේ
ගුරුතුමන්ට පුළුවන් නම් ඒක පැහැදිලි කරලා දෙන්න එතනට. ඒ කියන්නේ හොඳම විතරක් කරලා හොඳ බලාපොරොත්තු වෙන ඒක නැතුව අපිට ඕන වෙලාවක ඒ කියන්නේ හොඳින් විතරක් නරක වෙන එක වළක්වන්න බෑ. ඒකට අර සිහි බුද්ධිය යොදවලා අපි ඒ තැන ඒ ක්‍රියා කරන්න ඕන කියන එකයි මගේ අදහස.
බොහොම සතුටුයි ඒ ධර්මතාව සිහිපත් කරලා දුන්නාට ඒක අසාවේ සියලු බුදුවරුන්ගේ මඟ පෙන්වීම අනුශාසනයේ විදිහට කියන්නේ ඔබතුමී කියූ කාරණේනේ මේ කොන්දේසි විරහිතව පාපය නොකර ඉන්නේ සබ්බ පාපස්සකරණ අතර කොන්දේසි දාලා මේ ටික කළොත් කමක් නෑ අර ටික නම් හරි නම් එහෙම නෑ සියලු පව් නොකරන්නේ මේ මොකද එහෙම කළොත් බැහි වෙනවා බැහි වුණොත් නම් අමාරු වෙනවා කුසලස්ස උපසම්පදා මේ හැකියාවන් ආධ්‍යාත්මික හැකියාවන් කුසලය දියුණු කරගන්න උපදවා ගන්න තමන්ගේ හිත පිරිසිදු කරගන්න අපි පිරිසිදු හිත බලාපොරොත්තු වෙනවා ලෝකේ අනිත්‍යයෙන් පිවිතුරු හිත පිවිතුරු හදවත් හොයනවා ඉල්ලනවා බලාපොරොත්තු වෙනවා ලැබුන්නේ කියලා දුක් වෙනවා බුදුදහම කියන්නේ ඒ අනිත්‍යයෙන් පිවිතුරු හදවත් හොයන්න නොවේ තමන්ගේ හිත හදවත පිවිතුරු කරගන්න
සර් එතනදී අර සබ්බ පාපස්සකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපණං කියන්නේ එතන සර් මේ විදර්ශනාවද ඒ විදර්ශනාව වැඩෙනකොට දහම කියන එක අත් හරිනවද අත් අවබෝධයෙන් අත්හැරේනවද සර්
එහෙම කියන්න පුළුවනි මේ ඔය කාරණා තුනේම විදර්ශනාව තමයි තියෙන්නේ සියලු අවු නොකර සිටීම නොකර සිටීම කියන අදහස තමයි එතන කියන්නේ අකරණ නොකර ඉන්න නොකර ඉන්න ලේසි නෑ හැබැයි වීමකට හැබැයි වුණු දෙයක් නොකර ඉන්න පහසු නෑ ඒ සඳහා ලොකු වැඩපිළිවෙලක් අවශ්‍යයි ඒ තමයි විදර්ශනාව කියන්නේ අබ්බැහිවීම හිතේනේ අබ්බැහිවෙන්නේ ඔය සියලුම අබ්බැහිවීම අවසාන වශයෙන් තියෙන්නේ අපේ හිතේ මනෝවිද්‍යාව කියන යටි හිතේ කියා දහමේ ඒක මොන විවිධ වචන කියනවා කොහොම හරි අබ්බැහිවීම අපේ හිතේ ඇතුලේ මුල් ඇතුලා තියෙනවා ඉතින් එහෙම දෙයක් නොකර ඉඳ ලේසි නෑ සියලු පව් නොකර ඉන්න අකරණ ඒ සඳහා මේ යටිහිතටම යන වැඩ පිළිවෙලක් අවශ්‍යයි. මේ උදින් අතුපතු ගාලා හදන්න බෑ. එතනත් විදර්ශනාව ඕනේ. යට දකින්න බෑ. විදර්ශනාවෙන් කරන්නේ යට දකින්න. කුසලස්ස උපසම්පද. එහෙම කරන්න යනකොට හැකියාවක් අවශ්‍යයි. නිකම්ම පවුන කර ඉන්න බෑ. ඒක විශිෂ්ට හැකියාවක්. සමර්ථකම අවශ්‍යන්නේ සමර්ථකම් ඇති කරගන්න උපදවා ගන්න දියුණු කරගන්න කුසලස්ස උපසම්පද ඊළඟට සචිත්ත පරියෝධපණං හිත පිරිසිදු කරගන්න හිත තරං ඉක්මනට නරක් වෙන කිලිටි වෙන පිළුණු වෙන දුල් වෙන තවත් දෙයක් නැහැ බොහොම ඉක්මනට මේ වෙලාවේ කොච්චර ලස්සනද තිබ්බත් තා තප්පරයකින් ඒකිට සම්පූර්ණයෙන් ගඳ ගහන දෙයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන වඩා සැලකිලිමත් වෙන්න. ඉතින් මේ කාරණා තුනේම කියවෙන්නේ ධර්මතා ගැන. ඒ ධර්මතා අවබෝධ කර ගැනීමක් ගැන අවබෝධ කරගෙන වැඩ ගත යුතු ධර්මතාවලින් වැඩගෙන
ආචාර්යතුමනි මට තේරුම් ගිය විදියට මේ සංසාර ගමනේ අපි ගමන කරනකොට දැහැමින් සිටින විට ඒක අස්ථායීතාවක් මොකද මට තේරුම් ගියා අස්ථායි. මොකද ඒක හිටපු ගමන් අධර්මයට යන්න පුළුවන්. ඒ නිසා අපිට ඒ ගැන විශ්ලේෂණාත්මකව දහමෙන් ඉඳලා නැති වූ කුසල් උපදවා ගැනීමත් තියෙන අකුසල් අඩු කරගන්නත් දෙස ප්‍රඥාවෙන් කටයුතු කළත් අපිට ඒකේ ස්ථායිතාවක් කරගන්න පුළුවන් වේද? දැන් තියෙන අස්ථායිතාව කොයි වෙලේ අර පැත්තට ඇයිද දන්නේ නැහැ. ඒක නැති කරගන්න අපේ ගාව නැති කුසල් ජෙනරේට් කරගන්න, අකුසල් නැත්තටම නැති කරගන්න ප්‍රඥාවෙන් හිතින් කටයුතු කරත් එතනින් අපිට බේරෙන්න බැරිද? ආචාර්යතුමනි.
ඔය එතනින්ම තමයි බේරෙන්න පුළුවනි. මෙතන තියෙන ස්ථිර විසඳුම තමයි ප්‍රඥාව. වෙන විසඳුමක් නැහැ. ප්‍රඥාවෙන් මේ ප්‍රශ්නය දැකලා මුලින්ම විසඳා ගැනීම තමා කළ යුත්තේ. එහෙම නැත්නම් ඉතින් උඩින් ඔය පැලැත්තර අලවලව ඉන්න පුළුවනි. ඒ ප්‍රශ්නේ නම් විසඳෙන්නේ නැහැ. අස්ථායි තමයි. කොයි දෙයක් අස්ථායි? සබ්දේ සංඛාර අනිච්චාති ජීවහම හැම දෙයක්ම හැම හදාගන්න හැම දෙයක්ම අස්ථායිනේ. හැබැයි වඩා අස්ථායි කුමක්ද හොඳ? නරකට වඩා හොඳ අස්ථායි. ඒ කියන්නේ නරක හොඳ ලිස්සපු ගමම්ම වැටෙන්නේ නරක. දැන් නරක ලිස්සල හොඳට වැටෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ. කෙනෙක්ගේ තියෙන නරක අතපසු වීමක් නිසා හොඳක් බවට පත් වෙන්නේ අමතක වෙලා. හැබැයි හොඳ අමතක වුණු ගමම්ම හොඳ පිළිබඳ දැනුවත් භාවයේ නැති වුණු ගමම්ම, ඒ උත්සාහය නැති වුණු ගමම්ම, ලිස්සුව ගමම්ම වැටෙන්නේ නරකට. ඉතින් මෙහෙම තමයි මේ ධර්මතා හදලා තියෙන්නේ, හැදිලා තියෙන්නේ. කවුරු හැදුවද, මොකද හැදුවද කියන්න බෑ. හැදිලා තියෙන්නේ ධර්මතා ওই විදිහට. නරකට වඩා හොඳ අස්ථායි. එම නිසා මේ හොඳේ සදහටම අරණම් ගහන්න බෑ කාටවත්. දවසක් දෙකක් ওই ජීවිතයක් දෙකක් අරණමක් දෙකක් ගහලා පිනුමක් ගහලා සතුටු වෙන්න පුළුවන්. මේ දිගටම ගහන්න බෑ. ඉස්සලා ඒ කරණම උඩට ගහලා බිමට වැටෙනකොට හිතිය හොඳ ඒ පොළවේ නෙවෙයි ඉන්න වෙන්නේ, වෙන කොහේ හරි වැටෙන්න පුළුවනි. මේ ධර්මතාව අවබෝධ කරගෙන ස්ථාවරත්වය තියෙනම කොහේ හරි නැති නොවන, අහිමි නොවන, වෙනස් නොවන තැන කොහේ හරි තියෙනවා කියන ඒ ඊනය අත්හරින්න ඕන. එහෙම තැනක් කොහෙවත් නැහැ. කිසිම තැනක එහෙම දෙයක් නැහැ. දැන් තියෙනවා. නමුත් අහිමි වෙන තැන, වෙනස් වෙන තැන, පෙරලෙන තැන, දහවල රැය බවට පත් වෙන. එහෙම තැන් මිස දිගින් දිගටම දිගින් දිගටම දිගින් දිගටම මුලක් නැදක් අගක් නැති සදාකාලික ආලෝකයක් එහෙම තැනක් නෑ. එහෙම දෙයක්ුත් නෑ. හැබැයි එහෙම තැනක් දෙයක් තියෙන්න ඕනේ කියන හීනය සාමාන්‍ය හිත් දකිනවා. අන්නේ හීනයෙන් අවදි වෙන්න සීබුද්ධි අවශ්‍යයි. අවදි වෙන්න ඒ හීනේ හැබෑ කර ගැනීම නොවී වෙන්න ඕනේ. ඒ හැබෑ වෙන්නේ කවදාවත්. ඒ හීනෙන් අවදි වෙන්න. අවදි වුණාම ඒ අවදි වූ හිත් නැවත ස්ථාවරත්වයක් හොයන්නේ නෑ. ස්ථාවරත්වයක් හොයන්නේ නැති හිත අස්ථාවර වෙන්නේ නෑ. මේ තමයි ධර්මතාව. අස්ථාවරත්වයේ හැම විටම කතා කරන්නේ, අස්ථාවරත්වයේ හැම විටම පහර දෙන්නේ ස්ථාවර බව හොයන හිතවලට. අස්ථායි හිත කුමක්ද? ස්ථායි බව පිළිබඳ හීන දකින්නේ. ඒ හීන අත්හැරිය ගමන් ඒ අස්ථායි දේ අස්ථායිම තමයි. හැබැයි ඒ අස්ථායිත්වයේ මැද අර ස්ථාවරත්වය හොයන්නේ නැති හිත අරණම් ගහන්න යන්නේ. යකරණං ගහන්න නැත්නම් අස්ථායි බවට බෑ. ඉබඳු හිතක් වත්තන්න. ඒ තමා විසඳුම.
ඒ කියන්නේ ආචාර්යතුමනි හැම වෙලේම සී බුද්ධින් ඉන්න ඕනේ, හැම දෙයක්ම කරන්න ඕනේ සී බුද්ධින්, නැත්නම් වැඩනට අග්ගා. කොහොම පින් ආචාර්යතුමනි?
හොඳයි.
ඔසරයි සර්. අපි දැන් දිගටම සාකච්ඡා කරගෙන ආවේ මේ දේශන මාලාවෙන් ධර්මතාවයන් හඳුනා ගන්න සී බුද්ධිය තුලින්. එහිදී මට තේරුණ දෙයක් තමයි අපි විවිධ පැතිකඩවලින් මේ අස්ථාවරත්වයේ තේරුම් ගන්න උත්සාහ කරනවා. එක එක පැතිවලින් හැම සතියකම එක එක අංශවලින් මේ ධර්මතාවයන් හොයාගෙන යනවා. ඒ හොයාගෙන යන හැම වෙලෙම අතෑරුණ ගමන් අපි නැවතත් අර අදහම් පැත්තට යනවා, අස්ථාවර පැත්තට. නැවතත් අපි සාකච්ඡා කළා විවිධ කෝණවලින් මේ ධර්මතාවයෙන් අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මේක නිරතුරුවම දිගින් දිගටම කළ යුතු භාවනාවක්. එහෙම නැත්නම් එක අංශයකින් ගොනු කරලා නවත්තපු දෙයක් නෙමෙයි. ඒක තමයි මගේ අවබෝධය. හැබැයි දෙවෙනි කාරණාව තමයි දැන් අපි අත්තරින්නේ අපි මේ අවබෝධ කරගත්ත ධර්මතාවයද, එහෙම නැත්නම් අර ස්ථිරයි කියන කාරණේද? මොකද අපි මෙතෙක් කල විවිධ ධර්මතාවයන් ස්පර්ශය කළානේ අපේ විචාර බුද්ධියෙන් සහ සිහි බුද්ධියෙන්. යම් යම් දේවල් යම් යම් මට්ටමකට තේරුම් ගත්තා එක එක්කෙනාගේ මට්ටම් අනුව. අපි ඒකට අත්හැරිය යුත්තේ ඒ නෙමෙයිනේ. අත්හැරිය යුත්තේ අපි අර සිහිනේ, ස්ථිරයි කියන සිහිනේ නේද? ඒක තමයි මගේ මතු කිරීම සර්. එහෙදි කරලින් මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා.
හොඳයි. මේ ඔව් පළවෙනි කාරණය මේ එහෙම කියන්න අවශ්‍ය නැහැ. මේකේ විදිහට ඒක කොනවලින් සතියෙන් සතිය මේ එකම දේ නම් කියන්න අවශ්‍ය නැහැ. හැබැයි ඉතින් කියන්න කියනවා කිය වෙනවා. එහෙම අවශ්‍යතාවයක් නම් නැහැ. එකක් හොඳටම ඇති. එක කාරණයක් එක දෙයක් හොඳටම ඇති. නමුත් ඉතින් මොන හේතුවකට හෝ මොන ධර්මතාවයක් නිසා හරි මේ හැම පැත්තෙම පත්තු කරනකොට කොයි වෙලේ හරි දොර ඇරෙන්න පුළුවන්. ඒ කියන හැම විද්‍යයකටම පත්තු කර 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 යන විට කොතනින් හරි දොරක් ඇරෙන්න පුළුවන්. එහෙම තමයි වෙන්නේ. අතු පළවෙනි සත්වයටම දොරක් ඇරෙන්න බොහොම දුර්ලභ කාරණයක්. නොවන කාරණයක් නෙමෙයි, වෙන්න පුළුවන් වෙලා තියෙනවා. නමුත් ඉතින් මොන ධර්මතාවයෙන් නිසා හෝ ඒ දුර්ලභයි. ඒ නිසා දිගින් දිගටම තට්ටු කරන්න. දීවරයක් තට්ටු කරාම බරක් කරේද දන්නේ නැහැ. තට්ටු කිරීම දිගටම කිරීම තමයි කල යුත්තේ. නැතු අපිට නැකතක් බලන මෙන්න මේ අහවල් වෙලාවට තට්ටු කරාම තමයි දොර ඇරෙන්නේ කියලා ඒ දවස වෙන කලින් ඉඳලා ඒ නැකත වෙන කලින් ඉඳලා එකපාරක් පරිවර්තන තට්ටු කරාම එහෙමනම් මේ එහෙම ශාස්ත්‍රයක් නැහැ. දිගින් දිගටම ඒ තට්ටු කිරීම කරන්න ඕනේ. දවසක් කීවා වගේ ලොතරැයිය පළවෙනි ඇදෙන්න නැති වෙන්න පුළුවන්, ඇදෙන්නත් පුළුවන්, දෙවෙනි එක ඇදෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඉතින් හැබැයි ගත්තොත් දිගටම තමයි ඇදෙනවා නම් ඇදෙන්නේ. නොගෙන හිටියොත් ඇදෙන්නෙම නැහැ. ඒ නිසා ඉතින් විවිධ පැතිවලින් අපි මේ ගැන හිතනවා, මෙනෙහි කරනවා, දකිනවා. ඒක තමයි ඔය මේ පරිඤ්ඤය කියන්නේ. පරිඤ්ඤය කියන්නේ වටේටම ගිහිල්ලා බලන ඉන්න තැනින් විතරක් නෙමෙයි වටේටම ඇවිදලා බලන. වටෙන්ම බලනවා. ඒ බලනකොට කොහෙන් හරි එක තැනකින් දේ දුන්න පේන්න පුළුවන්. පිනි බිඳුවක ඉරේලිය වැටිලා තියෙන වෙලාවක පිනි බිඳුවකින් දේ දුන්නක් බලන්න පුළුවන්නේ. හැබැයි අපි ඉන්න තැනින් බැලුවට පේන්නේ නැති වෙයි. ඒ දිය බිඳුව වටේම අපි කැරකිලා කැරකිලා ගියොත් හරීම කෝණයට ආපු මොහොතක ඉරයි අපි දිය බිඳුවයි ඒ නිවැරදි කෝණවලට සමපාත වුණාම දේ දුන්නා වෙන්නේ. ඒ වගේ මේ වටේටම මෙහෙම අපි මෙහෙම නෙවෙයි වටේටම කැරකි කැරකි බලනවා ගහනවා තට්ටු කරනවා කොයි මොහොතක හරි පායයි වෙනෙයි පැහැදිලි වෙයි. ඉත උත්සාහය නිෂ්ඵල නෑ. අර දෙවෙනි කාරණේ මේ ධර්මතා අතහැරීම කියන එක මේ ධර්මතා අල්ලගන්න බෑ. කිසිම ධර්මතාවයක් අල්ලගන්න බෑ. දැන් ගුරුත්වාකර්ෂණේ කාටද අල්ලගන්න පුළුවන්? අයිසෙක් නිව්ටන් මහත්තයාටවත් බැරි වුණානේ අල්ලගන්න. ඉතින් කිසිම ධර්මතාවක් කාටවත්ම අල්ලගන්න බෑ. වෙන්නේ මේ ධර්මතාවක් අපට මෙහෙන් වැටුණාම අපි නවතිනවා එතන. තේරුණා, අවබෝධ වුණා කියලා නවතිනවා. ඒ ධර්මතාවයක් ළඟ නැවතුනොත් අමාරුවේ වැටෙනවා. ඒක හේතුවක් තමයි ඒ ධර්මතාව සම්පූර්ණයෙන්ම අවබෝධ වෙලා නැති වෙන්න පුළුවන්. යන්තම් ස්පර්ශ කළා පමණයි. ඉතින් එතනදී ලොකු හොඳටම තේරුණා වගේ හැඟීමක් එනවා හැම මොහොතකම. ඒ අවබෝධයත් එක්ක එනවා හොඳටම තේරුණා මම මෙතෙක් කාලයක් දැනගෙන හිටියේ නෑ. දැන් අද දැනගත්තා එහෙම හිතෙනවා එහෙම හැඟෙනවා. ඔය මූලිකම ධර්මාවබෝධය ලැබුවාම නටලා තියෙන්නේ ඒ ලැබුව අය නටලා කියලා කියන්නේ ඒක තාලවලට නටුව නෙමෙයි ඒ උද්දාමය ප්‍රකාශ කරලා තියෙන්නේ එහෙමනේ වැහුණු දෙයක් ඇරියා වගේ යක්තුරු දෙයක් දුකුරු කළා වගේ මෙතෙක් කාලයක් කරුවලේ තිබුණු දෙයක් ආලෝකය යොමු කළා වගේ තමා කියලා එහෙම කියනවා. හැබැයි මේ මූලික ධර්ම අවබෝධය තමයි පොයි විස්තරේ බැලුවාම ඇහුවාම කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් සියල්ල දැකලා කියලා. නෑ සියල්ල දැක නෑ එතන. හැබැයි මූලිකම මේ පළවෙනිම අවබෝධය. පළවෙනිම අවබෝධය ලැබුවාම ඒ ලැබෙන හිතවලට ඔහම හිතෙනවා ඇති. මෙහෙම තමා සම්පූර්ණයෙන් ආලෝකමත් වුණා. දැන් හරි යටි කුඩු වෙලා තිබ්බ කුඩු කුඩු කරලා වහලා තිබුණු දෙයක් ඇරියා වගේ ඇරලා පෙන්නුවා මුකින් හරි වහලා තියෙන දෙයක් අපි දන්නේ නැහැ නේ ඇතුලේ මොනවද තියෙන්නේ. බේසමකින් වහලා තියෙන දෙයක් ඉතින් බේසම ඇරලා පෙන්නනවා. ඒ වගේ දැන් මේ විස්තරය එහෙම හිතෙනවා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් ඒක රැවටෙන්නේ නැත්නම් මෙතන තමයි රැවටෙන්නේ. දැන් හරි කියන්නේ රැවටෙන්නේ නැතුව ඒ රැවටීම තමයි ආතාරින් ධර්මතාවලට රැවටෙනවා. අපි ධර්මතාවයත් එක්ක අපේ ඇති වෙන වෙනසට රැවටෙනවා. ඒ රැවටීම අතහැරිමින් අතහැරිමින් තව 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 විවෘතව ඉදිරියට යනවා.
ඇත්තෙන්ම ගිය බදාදා අපි ඉතාමත් හොඳට සාකච්ඡා කරපු කාරණයක් තමයි මේ ධර්මතාව පිළිබඳ සික්සේකු වීම. ඒ තුලින් අපිට පුළුවන් මේ කාරණය තවතරත් ගැඹුරට යන්න. මට අවබෝධ වුණ කාරණයක් තමයි මේ අද ධර්මදේශනාවෙන් නැවත නැවත මේ පිළිබඳ ප්‍රශ්න ඇසීමෙන් මේ කාරණය තවදුරටත් ඉදිරියට යාමට හැකි වෙනවා කියන කාරණය. ඒ කියන්නේ අපි විචාර බුද්ධි ගුණය වැඩි කර ගැනීම, ඒ තුලින් සිහි බුද්ධියට තවත් ආලෝකය ලබා ගන්න එක, ඒ තුලින් ධර්මතාවයන් අවබෝධ කර ගැනීම, නැවත නැවත විචාර බුද්ධියෙන් මේ කාරණය විමසීම. ඒ කියන්නේ දහම් පිළිබඳ සික්සේසුරියම පිළිබඳ නිම අරුත මට අවංකවම වැටහුනේ මේ මේ මොහොතේ. ගොඩාක් සතුටු පි.
බොහොම හොඳයි. මේ විචාර බුද්ධිය අපි එළියට ගෙනෑවේ නැත්නම් ඉදිරියට ගෙනෑවේ නැත්නම් මෙහෙම වෙන්නේ මේ නිබඳු කාරණා ටිකක් කියවහම එක පැත්තකින් අවුල් වෙනවා. අද අපි කතා කළ කාරණා ටික සාමාන්‍ය දැනට සාමාන්‍ය පිරිසකට කීවනම් ඒ කියන්නේ අපි අසාමාන්‍ය කියන අරණිය නෙමෙයි අපි හරිම සාමාන්‍යයි. නමුත් වෙන්නේ අවුල් වෙනවා කලබල වෙනවා සහ මේ ගැටෙනවා. එහෙම වෙන්නේ මේ විචාර බුද්ධියට දාන්න නැති නිසා. බොහොම ශනිකව මේ තීරණ වලට එන නිසා. හරි හෝ වැරදි. ඒ නිසා විචාර බුද්ධිය අවශ්‍යමයි අත්‍යවශ්‍යමයි මේ ධර්මතාවය හඳුනාගන්නත් ඒ ධර්මතාවයේ මේ මේක ධර්මතාවයක් කියලා තේරෙනකන් විචාර බුද්ධිය අවශ්‍යයි. නැත්නම් අපි මතයකට දිස්තියකට යන ධර්මතාවයකට නෙමෙයි ඉන්නේ ධර්මතාව තේරුම් ගන්න නොවේ යන්නේ මතයකට යනවා දිස්තියකට යනවා. ඉතින් නැවතත් ඒ ඔබතුමා මතක් කිරීම හරි වටිනවා. අපි හැම දෙනාම ශිෂ්‍යයන් වේයිතුමයි. අප හැමෝම ශිෂ්‍යෝ වෙමු. ආගෙද ධර්මතාවය. ධර්මතාවලින් ඉගෙන ගන්න. ධර්මතාවෙන් ධර්මතාවයට ගැඹුරින් ගැඹුරට අදාරණ ශිෂ්‍යයන්ම වේ. ඒ සඳහා විචාර බුද්ධිය අත්‍යවශ්‍යයි. විචාර බුද්ධිය නැති වුණු තැනක ඉගෙන ගැනීමක් නැහැ. තියෙන්නේ හරි කියනවා වැරදි කියන පිළිගන්නවා ප්‍රතික්ෂේප කරනවා.
උපුල්ස ප්‍රශ්නයක් තියෙනවා මේ.
ඔව්.
හැබැයි වීමයි වශී වීමයි කියන දෙකත් වෙනස. ඒක මොකක්ද තව චුට්ටක් පැහැදිලි කරලා දෙන්න.
ආ. ඔව්. හැබැයි වීමක්දී වෙන්නේ ඒ තමන්ගේ කොටසක් බවට පත් වෙනවා. ඒක උත්සාහයක් අවශ්‍ය නැහැ ඊට පස්සේ. උත්සාහයක් නිරුත්සාහකම ඒදී වෙනවා. ඒ දේ කරගන්න බැරි වුණොත් ලොකු අඩුවක් දැනෙනවා. ලොකු අඩුවක් හරියට අතප්පයක් නැහැ වගේ අතප්පය කපලා දැම්මාම අඩුවක් තියෙන. ඕනෑම දෙයකට ඇත්තා. ඒ යම් කෙනෙක් සමහරට අතේ දුරකථනයක් තියන්නේ ඒකට ඇබ්බැහි වෙන්න පුළුවන්. ඒ දුරකථනේ අතේ නැති වෙලාවට ලොකු අඩුවක් දැනෙනවා. ලොකු ප්‍රශ්නයක් එතන. අනේ ඇබ්බැහිීමේ ස්වභාවය ඒ තමයි. ඒ ජීවිතයේ කොටසක් බවට පත් වෙන හරියට ශරීරයේ කොටස් බවට මේ ඇඟිලි අතපය පත් වෙලා තියෙනා වගේ යමකට ඇබ්බැහි වුණාම ඒ දේ ජීවිතයේ කොටසක් බවට පත් වෙනවා. ඊන්පස්සේ ඒ නැතුව බැරි වෙනවා. මොනව නැති වුණත් ඇබ්බැහි වුණු දේ අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒක කොපමණ නරක වුණත් උපමනේ අහිතකර විපාක ප්‍රතිඵල ලැබුණත් හැමෝම ඒක එපා කිව්වත් නැතුව බැරි වෙනවා. ඒ තමයි බැරිුනේ ස්වභාවය. ලෝකෙම බයින්න පුළුවන්. Tamange oluwat කියන්න පුළුවන්. බුද්ධිය Tamange සාමාන්‍ය බුද්ධිය කියන්න පුළුවන්. මේක වැරදි කරන්න එපා. හානි වෙනවා, මැරෙනවා කියන්න පුළුවන් කිව්වට මොකද? හැබැයි වීම ඊට වැඩිය බරපතලයි. ඊටපදිය යටින් ගැඹුරට ගිහිල්ලා පැලවෙලා මුල් ඇදලා අරතු බහැලා. ඉතින් බුද්ධියට බෑ අරටු බැස්සු ඇබ්බැහි වීමත් දලවලා දාන්න. ඒ තමයි ඇබ්බැහි වීමේ ස්වභාවය. ඊළඟට වශී වෙනවා කියන්නේ රැවටෙනවා. ඇබ්බැහි වීමක් ඇතුලේ රැවටීමක් තියෙනවා. නමුත් ඒක වැරදි කියලා දන්නවා. බුද්ධිය දන්නවනේ වැරදි කියලා. වැරදි කියලා දැන දැන අනිත්‍යවටත් වැරදි කියන්න පුළුවන්. හැබැයි ඒක තමන් අතින් කෙරෙනවා. කරනවට වැඩිය කෙරෙනවා. දැන් වශී වීම තුළ හරි කියන හැඟීම තියෙනවා. හරි, නිවැරදි, ලස්සනයි, හොඳයි, සුපිරි, ශ්‍රේෂ්ඨයි, විශිෂ්ටයි. මීට වඩා දෙයක් නෑ. මේ තමයි එකම දේ, එකම සත්‍ය. අන්න ඒ බඳු රවටන සිතිවිලි වල තිරුණු දෙයකට තමයි වශී වෙනවා කියන්නේ. මෝහණය වෙනවා කියන්නේ. එයින් පිට තේන්නේ නෑ. තව කෙනෙක් ඊට පිට දෙයක් කිව්වට ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ හිතන්න හරි ඇහෙන්නේ නැහැ. වශී වුණාම ඇහෙන්නේ නැහැ. මෝහණය වුණාට පස්සේ පේන්නේ නැහැ. අන්න ඒ බඳු යම් කිසි දුරකට දිහිරි වෙන අන්ධ වෙන ස්වභාවයක් තමයි වශී වීමේ තියෙනවා. හැබැයි වීමේ දෙහිම වෙන්නේ කෙනෙක් ඒක විවේචනය කරනකොට ඕ ඇත්ත තමයි කියලා හිතෙනවා පිළිගන්නත් පුළුවන්. බැරි තමයි කියන්නේ හැබැයි වුණාම අතාරින්. අමාරුකම. ඉතින් ඒ නිසා තමයි තව කෙනෙක් උදව් ඕනෙ වෙන්නේ මේ මට්ටමට හැබැයි වුණාට පස්සේ. තවත් කෙනෙක්ගේ ඉවරදි පකාර ලැබුණොත් ඕනෙම හැබැයි වීමකින් ඕනෙකම තියෙනවා නම් කෙනෙකුට ගොඩේන්න පුළුවන්. සියුම්ම තැන තමයි අර වශී වීම. ඒ බොහොම සියුම්. මොහොනේ ඉතාම සියුම් දෙයක්. මොකද එතන හැමෝම වර්ණනාට එතන. හැමෝම කියන්නේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් හොඳ අය විශිෂ්ටයන් බුද්ධිමතුන් හැමදෙනාම හොඳයි කියන වර්ණනා කරන දේ තමයි වශී වීම. හොඳට වශී වීම. ඒ නිසා මේ මුළු සමස්තයෙන්ම එකතු වෙලා සම්ප්‍රදාය සංස්කෘතිය ලෝකේ එකතු වෙලා සාමාන්‍යයෙන් වශී කරන හොඳට හොඳකට වශී කරන මෝහණය කරන සාමූහික මෝහණය ඉතින් හරි අමාරුයි එහෙම දැනෙතින් ඇහැරෙයි ඒ වෙනස ඉබද වෙනස්කම් තියෙනවා තවත් තියෙනවා හැබැයි මම හිතන ඔය වෙනස්කම් වලින් පැහැදිලි කරගන්න පුළුවන්
කටවනා බොහොම
ස්තුතියි. ආචාර්යතුමනි පහුගිය සතියේ සඳහන් කළ එක උදාහරණයක් තමයි මේ තරාදීක පඩිය කියන්නේ. ඒක හරි සංවේදී තම තියුණු උදාහරණයක් ඒක අමතක වෙන්නේ නැහැ. මෙතම ආචාර්යතුමනි ගැටලුවක් වෙලා තින්නේ මේ පඩිය කියන්නේ විඥානයයි තණ්හාවේ එකතුවක් මේ ඇවිල්ලා අපිව ඒ අල ශිෂ්‍යෙක් බවට වර්තමාන ශිෂ්‍යෙක් බවට පත් කරන්න දරන උත්සාහය කියලා දැනගන්න කැමතියි ආචාර්යතුමා.
ඔව් මේ හැම දෙයක්ම අපි කිරලා මැනලා තමයි පිළිගන්නේ ප්‍රතික්ෂේප කරන්නේ කිරලා මැනලා බලලා. හැබැයි එහෙම කිරන්න මනින්න තරහදියක් එපැයි තරාදී මේ පැත්තට පඩියක් දාන්න ඕනේ කිරන්න මනින්න. ඉතින් වෙලා තියෙන්නේ මේ පඩියක් ඒකේ හැම වෙලෙම තියෙනවා. හැම වෙලෙම කියන්නේ එකම පඩියක් උපදී සිට මරණය දක්වාම දාලා නැහැ. නමුත් ඉතින් මේ එක පඩියක් වැටුණාම ඒක කාලයක් තියෙනවා. ඒ පඩියට සාපේක්ෂව තමයි අනිත් දේවල් මනින්නේ. ඉතින් ඔබතුමා අහන්නේ මේ පඩිය කියන්නේ කොමක්ද විඥානීය තණ්හාවයි. ඔය විඥානීය තණ්හාවයි නැති පඩියක් නැහැ ඕනෑම කිරුමක මිනුමක විඥානයක් තියෙනවා තණ්හාවක් තියෙනවා හැබැයි මේ දෙකට විතරක් නොවේයි එතන මේ ditthi කියන ස්වභාවය ditthi සංඥා ඒ සංඥා කියන්නේ පඩියක් ඒ කියන්නේ අතීත අත්දැකීමක් පිළිබඳ වර්තමානයේ තිබෙන චිත්‍රය ඒ අතීත අත්දැකීමට නොවේ සංඥා කියන්නේ අතීතයේ අපි යමක් අත්දැකලා ඒ පිළිබඳ දැන් අපි අදාගෙන තියෙන කෝදුවට තමයි සංඥාව කියන්නේ. ඒ පඩියට. ඒතර ඒ විශේෂයෙන්ම ඔය අපි වර්තමානයේ මනින්නේ සංඥාවයි. සංඥාව කියන්නේ අතීත අත්දැකීමක් පිළිබඳ වර්තමානයේ අදාගෙන තියෙන අච්චුවට. ඉතින් ඒක ඇත්තටම ඒක අත්දැකියේ එමත් නැද්ද කියන්නේ අපි දන්නේ නැහැ. දැන් හදාගත්ත අච්චුවන්නේ තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම සංඥාවලට තමයි ඔය පඩිය කියලා කියන්න පුළුවන් සංඥා දිට්ඨි මේ දෙක. මේ සංඥා දිට්ඨි විඥානීය කොටසක් විඥානීයතන අනිවාර්යයෙන්ම තියෙනවා. ඊළඟට තණ්හාවක් වෙනවා. ඒ සංඥා එක්ක අපි ඇලෙනවා, දිට්ඨි එක්කත් ඇලෙනවා. අපි වැඩිපුරම තණ්හාව දක්වන්නේ බාහිර ලෝකයට නෙවෙයි සංඥාවලටයි දිට්ඨිවලට.
ඒක අමතක නොවන උදාහරණයක් ආචාර්යතුමනි බොහොම පිං
හොඳයි
අවසරයි සර් අපි භාවනා කරනකොට බුදුහාමුදුරුවන්ගේ ගුණ සිහි කරනවා නිරතුරුවම සද්ගායනා කරනවා එක ප්‍රතිපලයක් වශයෙන් අපේ සිතට සියුම් සතුටක් වෙනවා බුදුහාමුදුරුව අපිදාව ඉන්නවා කියලා. ඒ විතරක් නෙමෙයි සමහරලාට බුදුහාමුදුරුව මගේ මනසට මැවෙනවා. මැවෙනකොට හිතනවා මම මේ දහමත් එක්කකට ඉන්නවා නේද කියන කාරණේ. දැන් මේ අද දර්ශනේ දේශනේ අනුව මට පැහැදිලි වෙන්නේ එයා සමහරලාවට බාධාවක් නේද ධර්මතාවයන් හඳුනා ගන්න. මේක පැහැදිලි කරන්න.
මේ බුදුන් දැකීම නැත්නම් බුදුරජාණන් වහන්සේට සමීප වීම ආකාර ගණනාවකින් වෙන්න පුළුවන්. ඕනම කාරණේ එහෙම නෙවෙන්නේ. සම්විදියට නොවේනි, සම්මට්ටමටත් නොවේනි. ඉතින් අපි හිතමු බුද්ධ ප්‍රතිමා වහන්සේ නම දිහා බලාගෙන මේ බුදුහාමුදුරුව කියන හැඟීම කෙනෙක් ඇති කරගන්න පුළුවන්. ඒ ඇති කරගත්තාම ඒ හිත පැහැදෙනවා. යම් මට්ටමකට හිතේ විලාවය කුසලින් ඈත් වෙනවා, පවින් ඈත් වෙනවා. සද්ධාව භක්තිය ඇති වෙන්න පුළුවන්. පුණ්‍ය චේතනා පාල වෙන්න පුළුවන්. හිත එකඟ වෙන්නත් පුළුවන්. ඉතින් හැබැයි ඒ නොවේනේ අවසානේ. තව කෙනෙකු සමහර විට මේ බුදුරජාණන් වහන්සේගේ චරිතය අර මොනවාරි චරිතයක සිදුවීමක් අපි හිතමු සුනීත පීඨවීම, සෝපාකට පීඨවීම, මේ බඳු චරිතයේ සිදුවීමක් අරගෙන ඒ ගැන හිතන්න පුළුවන්. ඒ හිතනකොට ලොකු ප්‍රසාදයක් එනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳ, ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳ, උන්වහන්සේ තුල තිබුණු ඒ ආශ්චර්යමත් මනුෂ්‍යත්වයේ පිළිබඳ. එතනදී බුදුරජාණන් වහන්සේට සමීප වීමක් වෙනවා. මේ සමීප වීම දෙක වෙනස්. දැන් පළවෙනි සමීප වීම බුද්ධ ප්‍රතිමා වහන්සේ ළමත් දිහා බලාගෙන එතන ඒ සමීප වීමයි, මේ සිදුවීමක් බුද්ධ චරිතය අප අහලා තියෙන සිදුවීමක් කරහා සමීප වීමයි අහසට පොළොව වගේ. ඉතින් තවත් එහාට ගිහිල්ලා ඔබතුමා කිව්ව විදිහට බුදු ගුණයක් අරගෙන, බුද්ධ ස්වභාවයක් අරගෙන ඒ ගැන නැවත නැවත මෙනෙහි කිරීම තුළ ඊටත් වඩා ගැඹුරු සමීප වීමක් ඇති වෙන්න පුළුවන්. ඒත් මේ සමීප වීම තුනම වෙනස්. ඒ වගේ නෙමෙයි. ඒ අපි කවුරු බුද්ධානුස්සති කියලා කියනවා කිව්වට මට්ටම් තියෙනවා. මානයන් තියෙනවා. මානයන් කියන්නේ මේ ඩයිමෙන්ෂන්ස් තියෙනවා වෙනස් වෙනස්. ගුණාත්මක පැත්තෙනුත් වෙනස්. ක්වොලිටි එක පැත්තෙනුත් වෙනස්. ඒ වගේම යමෙකු ධර්මයේ දකීද ඒ බුදුන් දකීද. බුද්ධත්වයේ හොඳටම සමීප වෙන්න පුළුවන් ක්‍රමේ තමයි ධර්මතාව. ඒ තමයි කෙලින්ම ඍජුවම බුද්ධත්වයේ ස්පර්ශ කරන්න පුළුවන් ක්‍රමය. අනිත් හැම අවස්ථාවකම ඍජු අවබෝධයක්, ඍජු අත්දැකීමක් ලැබෙන්නේ නැහැ බුද්ධත්වයක් සමග. බාගෙට කාලෙට ඈතින් විවිධ කණ්ණාඩි හරහා එහෙම මෙහෙම පරාවර්තනය වෙලා ලැබෙන අත්දැකීම් ටිකක් තමයි. හැබැයි කෙනෙකුට ඍජුවම කිසිම බාහිර සාධකයකින් තොරව බුද්ධත්වයේ ස්පර්ශ කරන්න පුළුවන් වෙන්නේ ධහම දැකීමෙන් තමයි, ධර්මතා අවබෝධ කරගැනීමෙන්.